SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World Watch
ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අයිබුවන්, අදත් SBS සිංහල World Watch ප්‍රවෘත්ති විශ්ලේෂණ ගෙනෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජේබාහු. අයිබුවන් කුලණි.
අයිබුවන් කස්සප.
හොඳයි, මේ සතියේ වඩාත් අවධානය යොමු ප්‍රවෘත්තියෙන් අපි මේ කතාබහ ආරම්භ කරමු.
අද අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේ නේපාලයේ මුහුණු දුන්නු දරුණු ඛේදවාචකයට. අගෝස්තු 26 වෙනිදා හිමාල කඳු වැටියේ ග්ලැෂියරයක කොටසක් කඩා වැටීමත් එක්ක අයිස්, ගල්, මඩ සහ ජලය දැවැන්ත ප්‍රවාහයක් විදිහට පහළට ගලාගෙන ඇවිල්ලා නේපාල සහ ටිබෙට් දේශ සීමා ප්‍රදේශය විනාශ කළා. අද වෙනකොට නේපාලයේ සහ ටිබෙට් ප්‍රදේශය එකතුව ගත්තොත් සිදුවලා තිබෙන මරණ සංඛ්‍යාව 700කට ආසන්නයි. 3000කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් බව තමයි කියවෙන්නේ. නේපාලයේ පමණක් මිනිසුන් 675ක් මියගොස් බවට වාර්තා වෙනවා. 2400කට වැඩි පිරිසක් අතුරුදහන් බව අලුත්ම වාර්තාවන් කියනවා. මේ අතර විදේශිකයනුත් සිටිනවා සහ ඕස්ට්‍රේලියානුවනුත් ඉන්න බව තමයි සඳහන් වන්නේ. එනිසා මේක නේපාලයට විතරක් සීමා වෙච්ච ඛේදවාචකයක් විදිහට අපිට දකින්න බෑ. මේකෙන් සිදුවලා තිබෙන ආර්ථික හානියත් අතිවිශාලයි. නේපාලයේ මුදල් අමාත්‍යවරයා කියන විදිහට නැවත නේපාලයේ ගොඩනැගීමට ඇමරිකානු ඩොලර් බිලියන 4.5 අතර මුදලක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නේපාලයේ සමස්ත ආර්ථිකයේ 10%කට ආසන්න ප්‍රමාණයක්. ඒ විතරක් නෙමේ, රටේ විදුලි බල ධාරිතාවයෙන් 12%කට වැඩි ප්‍රමාණයකට ජලය ලබා දෙන ජල විදුලි ව්‍යාපෘතිත් මේ විවසනයේ හේතුවෙන් බලපෑමට ලක් වෙලා තියෙනවා. දැන් මම එන්නේ මේ කතාව ඉතාම වැදගත් කාරණාවට. ඒ තමයි දැන් මේ විනාශය නේපාලයට සිද්ධ වෙන්නේ මේ අවුරුද්දේ, කියන්නේ 2026 දී. නමුත් 2024 දී නේපාලය මේ අවදානම ගැන ලෝකයටම අනතුරු ඇඟෙව්වා. කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් රටවල නීතිමය වගකීම මොනවද කියන ප්‍රශ්නය ගැන ජාත්‍යන්තර අධිකරණය, නැත්නම් ඉන්ටර්නැෂනල් කෝර්ට් ඔෆ් ජස්ටිස් උපදේශන මතයක් සකස් කරමින් හිටිය 2024 දී නේපාලය 2024 මාර්තු 27 වෙනිදා ඒ සඳහා ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමක් කළා. ඊට පස්සේ 2024 දෙසැම්බර් මාසයේදී නේපාලයේ නියෝජිතයන් මුල්ම වතාවට මේ කාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ ඉදිරියේ කතා කළා. එදා නේපාලයේ කියපු දෙයක් අද ඉතාම ප්‍රබල තත්වයකට පත් වෙලා තිබෙනවා. එදා නේපාලයේ කිව්වේ තමන් කාබන් විමෝචනය ඉතාම අඩුවෙන් කරන රටක් වුණත් ගෝලීය උණුසුම වැඩිවීමේ බර තමන්ට අසාමාන්‍ය ලෙස මේ වෙනකොට දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක. හිමාලයේ හිම ග්ලැෂිය වේගෙන් අඩුවෙමින් තිබෙන බවත්, ඒ නිසා ගංවතුර, නායෑම්, උස් කඳුකර ප්‍රදේශවල යටිතල පහසුකම් වලට තියෙන අවධානම දිනෙන් දින වැඩි වෙන බව ඔවුන් එතනදී පැහැදිලි කරා. එදා නේපාල නියෝජිතවරිය කිව්වා, අපි නිර්මාණය නොකළ නරක කර්මයකට අපි මේ නිසා වන්දි ගෙවනවා කියලා. ඒක තමයි ක්ලයිමේට් ජස්ටිස් නැත්නම් දේශගුණික යුක්තිය කියන කාරණාවේ තියෙන ප්‍රධානතම හරය බවට පත්වන්නේ. පාරිසරික විපර්යාස ඇති කිරීමට හැම රටක්ම එකම ප්‍රමාණයෙන් දායක වෙන්නේ නැහැ. නමුත් එහි විපාක සෑම රටකටම සමානව බෙදෙන්නේත් නැහැ. ඒ තර්කයට තවත් නීතිමය බරක් ලැබුණා 2025 ජූලි මාසේ 23 වෙනිදා. ජාත්‍යන්තර අධිකරණය සිය උපදේශන මතය නිකුත් කරමින් දේශගුණ පද්ධතියට බරපතල හානි වැළැක්වීමට රටවල් වලට ජාත්‍යන්තර නීතිය යටතේ වගකීමක් තිබෙන බව ඔවුන් ඒ මතයත් එක්ක පැහැදිලි කරා. රාජ්‍යයක් අවශ්‍ය පියවර නොගැනීම පවා ඇතැම් තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවට පත්විය හැකි බව අධිකරණය පෙන්වා දුන්නා. නමුත් නීතිය ගැන දන්න හැමෝම දන්නවා ලෝකයේ තියෙන දුර්වලම නීතිය තමයි ජාත්‍යන්තර නීතිය කියලා කියන්නේ. ඕන උපදේශන මතයක් පළ කරාට එහි තිබෙන වගවීමේ ප්‍රමාණය, ඊට බැඳෙන ප්‍රමාණය ඉතාම අවම මට්ටමක තමයි පවතින්නේ. ඉතින් ඒ නිසා අද නේපාලයේ අපි දකින්නේ ස්වභාවික විපතක් විතරක්ම නෙවෙයි, කාලගුණික විපර්යාස ගැන මේ තියෙන සාකච්ඡාව තවදුරටත් අනාගතයට කල් දමමින් ඉන්න බෑ. ඒක අපි අද අදම කළ යුතු බව මතක් කරවන විවසනයක්. නේපාලයේ වසර 2කට කලින් ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ විස්තර කරපු අවධානම අද ඒ රටේ ජනතාව තමන්ගේ ජීවිතවලින් අත්විඳිනවා. අපි දැන් නේපාලයෙන් දකුණු ඇමරිකාව දිහාවට ඔබේ අවධානය අරගෙන යමු. පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුලාවත් එක්ක අතිවිශාල තෙල් ගිවිසුමක් ප්‍රකාශයට පත් කරා. අපි හැමෝම දන්නවා වෙනිසුලාවට තමයි ලෝකයේ විශාලතම සනාත කරපු තෙල් සංචිත තියෙන්නේ. මේ අලුත් ගිවිසුම යටතේ ඇමරිකානු පාර්ශවයට වෙනිසුලාවේ තෙල් බැරල් බිලියන 65කට වැඩි සංචිත සම්බන්ධයෙන් බහුතර පාලනයක් ලැබෙනවා. වෙනිසුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්ග්‍රිග්ස් දැන් කියන්නේ මේක අවුරුදු 25ක බලශක්තිය සහයෝගිතාවයක් බව. තෙල් ශ්‍රේෂ්ඨ 17ක් එතනින් ගියම අලුත් ප්‍රදේශ 8ක් මේ යටතේ සංවර්ධනය කරන්නත් සැලසුම් කරලා තියෙනවා. දැනට දවසකට බැරල් මිලියන 1.5ක් වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ නිෂ්පාදනය 1.5ක් දක්වා ඉහළ දැමීම තමයි මේ යටතේ පළමු ඉලක්කය බවට පත්වන්නේ. ඇමරිකානු සමාගම් වලින් ඩොලර් බිලියන 100කට ආසන්න ආයෝජනත් මේ සැලැස්ම වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. චෙවරන් සමාගමත් ඉතුරු ගිවිසුම් වලට සම්බන්ධ වීමට නියමිත බව තමයි ලෝක පුවත් අපිට කියන්නේ. ඇමරිකාවට මේ යටතේ ලැබෙන වාසි දිහා බැලුවොත් ඇමරිකාවට දිගු කාලීන තෙල් සැපියුමක් මේ යටතේ ලැබෙනවා. එතනින් ගියහම ඇමරිකානු බලශක්ති සමාගම් වලට ලොකු දැවැන්ත වෙළඳ පොලක් මේ යටතේ හිමි වෙනවා. ඒත් එක්කම ඇමරිකානු ඉන්ධන මිල අඩු කරන්නත් මේ ගිවිසුම යටතේ හැකියාව ලැබෙනවා. අනෙක් පැත්තෙන් වෙනිසුලාව මේ ගිවිසුමට ඇතුල් වීම සාධාරණීකරණය කරනවා. තමන්ට හිමිවන ආයෝජන, තාක්ෂණය සහ විශාල ආදායම කියන කාරණා මුල් කරගෙන. හැබැයි මේක ප්‍රශ්න තියෙන ගිවිසුමක් බව තමයි පෙනී යන්නේ. මොකද මේ ගිවිසුමේ නීතිමය ව්‍යුහය සහ ක්‍රියාත්මක වන ආකාරය ගැන තාමත් සම්පූර්ණ පැහැදිලි භාවයක් දකින්නට නැති නිසා. වෙනිසුලාවේ විපක්ෂයේ විතරක් නෙමෙයි හිටපු චාවේස් හිතවාදීන් පවා මේ ගිවිසුම මේ වෙනකොට විවේචනයට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි වෙනිසුලාවේ තෙල් කර්මාන්තය බැලුවහම වසර ගණනාවක් අඩු ආයෝජන, දුර්වල යටතල පහසුකම්, සම්බාධක, එතනින් ගියම දේශපාලන අස්ථාවරත්වයෙන් පීඩා වින්දා. ඒ නිසා මේ ගිවිසුමෙන් ලබන ප්‍රතිඵල අපිට හෙට උදේම ලෝක තෙල් මිල ඇතුලේ සටහන් වෙලා තිබේ කියලා අපිට හිතන්නට අමාරුයි. නමුත් භූදේශපාලනික මේක ලොකු වෙනසක් කරන්න පුළුවන් ගිවිසුමක්. අපි දන්නවා අවුරුදු ගණනාවක් ඇමරිකාව ලොකු ගැටුමක තමයි හිටියේ වෙනිසුලාවත් එක්ක. ලෝකයේ විශාලතම තෙල් සංචිත තියෙන රටක් දැන් ඇමරිකානු බලශක්ති උපාය මාර්ගයේ කොටසක් බවට පත් කරගන්නට අවසානයේ ඒ ගැටුමෙන් ඇමරිකාවට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා මේක තෙල් ගිවිසුමක් විතරක්ම නෙවෙයි බලශක්තිය හරහා සකස් වන ඇමරිකානු ලතින් ඇමරිකානු බල සම්බන්ධතාවයේ අලුත්ම මුහුණුවරත් අපිට මේ කියාපානවා. දැන් අපි අවධානය යොමු කරමු ඉන්දු චීන සම්බන්ධතාවල අලුත්ම වර්ධනයකට. අගෝස්තු 25 වෙනිදා බේජින් නුවරදී චීනය සහ ඉන්දියාව අතර දේශසීමා ප්‍රශ්නය පිළිබඳ 25 වෙනි ඉහළ මට්ටමේ විශේෂ නියෝජිත සාකච්ඡාව පැවැත්වුණා. එහිදී චීනය වෙනුවෙන් YE සම්බන්ධ වුණා ඒ සාකච්ඡාවන් වලට, ඉන්දියාව වෙනුවෙන් ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් සම්බන්ධ වුණා. මේ රටවල් දෙක අතර කිලෝමීටර 3800කට ආසන්න මතභේදාත්මක හිමාල දේශ සීමාවක් තියෙනවා. ඒක මුල් කරගෙන 2020 දී ගල්වා නිම්නයේ ගැටුමකුත් ඇති වුණා. ඊට පස්සේ දෙපාර්ශ්වය අතර තිබ සම්බන්ධතාවත් දැඩි ලෙස පහළ වැටෙන විදිහ අපි දැක්කා. නමුත් දැන් ක්‍රමයෙන් මේ සම්බන්ධතාවයේ වෙනත් දිශාන්විතයකට ගමන් කරන ලකුණු පේන තියෙනවා. මේ සතියේ සාකච්ඡාවෙන් ප්‍රධාන වශයෙන් දෙපාර්ශ්වයේ කරුණු 8ක් පිළිබඳ එකඟතාවයකට එළඹුණා. ඒවා උනේ එක දේශ සීමාවේ සාමය පවත්වාගෙන යාම, ඒත් එක්කම අර්බුදයක් ඇති වුණොත් හමුදා සහ රාජතාන්ත්‍රික මාර්ගවලින් ඉක්මනින් විසඳන්න දෙපාර්ශ්වය එකඟ වුණා. ඊට අමතරව අලුත් හමුදා හමුවීම් ස්ථාන දෙකක් සහ හොට්ලයින් දෙකක් පිහිටවීමට දෙපාර්ශ්වය කැමති වුණා. දේශසීමා වෙළඳ මධ්‍යස්ථාන තුන නැවත විවෘත කරන්න දෙපාර්ශ්වය එකඟ වුණා. ගංගා ජල දත්ත හුවමාරුව පිළිබඳ සාකච්ඡා සැප්තැම්බර් මාසයේ නැවත පවත්වන්නත් දෙපාර්ශ්වය කතිකා කරගත්තා. 2027 දී ඊළඟ ඉහළ මට්ටමේ සාකච්ඡාව ඉන්දියාවේ පැවැත්වීමට දෙපාර්ශ්වය කැමති වුණා. හැබැයි මේකෙන් ඉන්දීය චීන දේශ සීමා ගැටලුව විසඳුණා කියලා අපිට නිගමනයකට එන්න බැහැ. මොකද මෙතන සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දෙරටම තමන්ගේ මතභේදය කළමනාකරණය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. චීනයත් ඉන්දියාවත් ආසියාවේ විශාලතම බලවතුන් දෙදෙනෙක්, නැගී එන බලවතුන් දෙදෙනෙක්. එකිනෙකා සමග දෙපාර්ශ්වයේ තරඟ කරනවා. ඒ අතර දෙරටම අතර තියෙන ද්විපාර්ශ්වික වෙළඳාම දෙපාර්ශ්වයටම වැදගත්. බ්‍රික්ස් වගේ සංවිධාන ඇතුලේ දෙපාර්ශ්වයකට ඉන්නවා. ඉන්දියාව අනික් පැත්තෙන් ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාවත් එක්ක කොඩ් ආරක්ෂක හවුලෙත් ක්‍රියා කරනවා. ඒ නිසා මේ චීනය සහ ඉන්දියාව දැන් මිතුරන් කියන කතාවට අපිට එන්න ටිකක් අමාරුයි. මේ සාකච්ඡා දිහා බලලා තරඟේ නවත්වන්නේ නැතුව ගැටුම පාලනය කරගන්න දරණ උත්සාහයක් තමයි මේක. අද ජාත්‍යන්තර දේශපාලනේ බොහෝ සම්බන්ධතා පවත්වාගෙන යන්නේ මේ ආකාරයට. රටක් සමග එක් ක්ෂේත්‍රයක තරඟ කරන අතරම තවත් ක්ෂේත්‍රයක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කියන එක තමයි අද ලෝක පර්යායය ඇතුළේ අපිට පේන තියෙන අලුත්ම ලක්ෂණය බවට පත්වන්නේ. අවසාන වශයෙන් ඔබේ අවධානය අරගෙන යනවා යුරෝපය දිහාවට. යුරෝපයෙන් වාර්තා වුණු කෙටි නමුත් ඉතාම වැදගත් ප්‍රවෘත්තියකට නෝවේහි හැරල්ඩ් පස්වැනි රජතුමා අගෝස්තු මාසයේ 28 වෙනිදා ඔස්ලෝහි රෝහලකදී අභාවක් ප්‍රාප්ත වෙනවා. ඔහු අභාවක් ප්‍රාප්ත වන විට වයස අවුරුදු 89 පසු වුණා. 1991 ඉඳන් අවුරුදු 35ක් විතර ඔහු නෝවේ රාජ්‍ය රජු විදිහට කටයුතු කරා. නෝවේ ව්‍යවස්ථාව අනුව රට කිසිම මොහොතක රජෙක් නොමැතිව පවත්වාගෙන යන්නට බෑ. ඉතින් ඒ නිසා හැරල් රජුගේ අභාවයත් එක්කම ඔහුගේ පුත්‍රයා වෙච්ච 8 වෙනි හෝකන් රජු විදිහට සිංහාසනයට පත්වෙනවා. ඔහුගේ දියණිය ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා තමයි දැන් ඔටුන්න හිමි කුමරිය විදිහට ඊළඟට ඉන්නේ. හැරල් රජුගේ වැදගත්කම තිබුණේ විශාල දේශපාලන බලයක් භාවිතා කිරීම ඇතුළේ නෙමෙයි. ඇත්තටම නෝවේ වගේ නවීන ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජාණ්ඩුවක් ජනතාව අතර පිළිගැනීමක් තබාගෙන එය පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ඔහු ඉතිහාසයේ අවස්ථා කීපයකම හොඳ පිළිතුරු ලබා දුන. උදාහරණයක් විදිහට ගත්තොත් නෝවේ රාජ්‍ය 2011 වසරේ මුහුණ දෙන ප්‍රහාරයෙන් පස්සේ ඒ වගේ ජාතික ඛේදවාචකයකදී ඔහු රට එක්කරන සංකේතාත්මක චරිතයක් විදිහට කටයුතු කරා. දැන් නව රජු 8 වන හෝකන්ට තියෙන ප්‍රධාන අභියෝගය බවට පත්වන්නේ ඒකම තමයි. දේශපාලන බලයක් නෙවෙයි, ජනතාවගේ විශ්වාසය මත පවතින රාජාණ්ඩුවක් තවත් පරම්පරාවකට ගෙනියන්නේ කොහොමද කියන එක අලුත් රාජ්‍යත්වයට පත්වෙච්ච 8 වන හෝකන් රජුගේ ප්‍රධානතම අභියෝගය බවට පත්වනවා.
හොඳයි, ඒ සමගින් මේ සතියේ SBS සිංහල World Watch අවසන් වෙනවා. පුවත් විශ්ලේෂණය කෙනාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබ්දතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජේබාහු. කුලණි, ඔබට බෙහෙවින්ම ස්තුති. අපි ලබන සතියේත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන් කසප. බොහොම ස්තුතියි අදත් World Watch වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තට.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.